විවාහාරික වර්ෂයෙන් 2002 වසරේ අගෝස්තු මස 11 වන ඉරුදින පාලුගම මහමෙවුනාව භාවනාසපුවේදී පැවති හත්තන භාවනා වැඩසටහනේ දවල්වරුවේදී දේශනා කරන ලද තිත්තායතන සූත්‍රය දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද කිරිබත්කුඩ ඥානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද උදේවරුවේ අප ඉගෙනගත්තු දේශනාවේ නම මොකද්ද? ඔව්, වේසාරජ්ජ සූත්‍රය. ඒ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ. ඒකට කියන්නේ 4 වෙනි නිපාතේ. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි නිපාතේ. මේ දේශනාවේ නම තිත්තායතන. මොකන්ද මේ දේශනාව නම? ඔව්, තිත්ත කියන්නේ තීර්ථය. තීර්ථ කියන්නේ ආගම. තිත්තායතන කියන්නේ ආගම ගැන තියෙන දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවත් නුවරදී. කියන මහණෙනි, මේ ලෝකයේ තියෙනවා සියලු මතවාද කොටස් තුනකට බෙදිලා, සියලු ආගම්. මේකෙන් පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් මේ කියන ආගම් ගොඩට වැටෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආගම් තුනක් තියෙනවා. ඒ ආගම් තුන බුද්ධිමත් කෙනෙක් නොනින් නිමසන්න පටන් ගන්නකොට, ඒ ආගම් තුන ගැන බුද්ධිමත් කෙනෙක් ප්‍රශ්න කරන්න පටන් ගන්නකොට, ඒ ආගම් තුන ගැන බුද්ධිමත් කෙනෙක් කරුණු විමසනකොට, ඒකේ කිසි වැඩක්පලක් කරගන්න බැරි වැඩකට නැති දෙයක් බව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ ආගම් තුනක් තියෙනවා. මේ ලෝකේ තියෙන සියලු දේ ඒ තුනට දාන්න පුළුවන් ආගම් ආගමික මත තුනක්. ඒ තුන විමසන්න පටන් ගන්නකට බුද්ධිමත් කෙනෙක් තේරුම් ගන්නවා මේක කිසි වැඩකට නැති පුස් දෙයක් කියලා තේරුම් ගන්නවා. අක්‍රියාය සන්තහන්ති, ඒ කියන්නේ ක්‍රියාවකින් ඵලයක් ගන්න බැරි දෙයක් මේ කතා කරන්න කියලා තේරුම් ගන්නවා. පළවෙනි එක තමයි මේ ලෝකේ මෙන්න මේ જાතියේ ආගමක් තියෙනවා. මොකද්ද මේ ලෝකේ? යමෙක් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් විඳිනවාද? සබ්බන්තම් පුබ්බේ කත හේතු, ඒ ඔක්කොම පෙර කරපු කර්මේ කියලා කියාගෙන යන ආගමක් තියෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක, මේ ලෝකේ යමෙක් දුකක් හෝ සැපක් හෝ මධ්‍යස්ථ බවක් විඳිනවා නම් ඒ සියල්ල තමන්ව මවපු දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ. ඒක දෙවෙනි මතේ. තුන්වෙනි එක තමයි මේ ලෝකේ මිනිස්සෙක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳිනවා නම් ඒ ඔක්කොම ඉබේ සිද්ධ වෙනවා. ඔන්න කරුණු තුන. මේ කරුණ තුනක් එක්කයි කියනවා. මේ කරුණ තුන යම් ආගමක් තුල තියනවාද? මේකෙන් පළවෙනි එක හෝ දෙවෙනි එක හෝ තුන්වෙනි එක බුද්ධිමත් කෙනෙක් ඒක නෝනින් විමසනකට, බුද්ධිමත් කෙනෙක් ඒ කරුණ ඒකේ තියෙන කරුණ ගැන කල්පනා කරනකට කිසි වැඩකට ගන්න බැරි දියක් බවට ඒක පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මට හම්බ වෙලා තියෙන අර පළවෙනි කණ්ඩායම කවුද? මේ සියලු දේවල් සැප දුක් උපේක්ෂා ඔක්කොම විඳින්නේ පෙර කර්මය නිසා කියලා කියාගෙන යන අය ඉන්නවා. ඒ පෙර කර්මය නිසා කියලා කියාගෙන යන අය මට හම්බ වෙලා තියෙනවා. මං ඒ අය ගාවට ගිහිල්ලා අහනවා, තමුන්නාසෙලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද? මේ ලෝකේ යමෙක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳිනවා නම් ඒ ඔක්කොම
පෙර කර්මයෙන් කියලා කියනවා තමුනාසේලා. ඒක ඇත්තද?
අවම මේගොල්ලෝ කියනවලු ඔය ඇත්ත. ඒක අපි එහෙම තමයි කියන්නේ.
එතන බුදුරජාණන් වහන්සේ අහනවලු ඒගොල්ලන්ගෙන්, ආයෙනම් මට උත්තර දෙන්න, මේ මිනිස්සු සත්තු මරන්නේ පෙර කර්මයක් නිසාද?
ඇයි දැන් සත්තු මරනවා? අල්ලගෙන අහන ඇයි මැරුවේ? නැ කරන්න දෙන්නේ පෙර කර්මයක්.
ඔන්න හොරෙක් කියන, හොරකම් කරනවා. ඔන්න හොරකම් කිරීම, ඔන්න හොර අල්ල ගන්නවා. අල්ලගෙන අහන ඇයි හොරකම් කළේ?
පෙර කර්මයක්.
ඔන්න කෙනෙක් වැරදි කාම සේවනයේ දෙන, ඔන්න අල්ල ගන්නවා. මොකද මේක උඹ කළේ? කරන්න දෙන්නේ පෙර කර්මයක්.
ඉතින් බොරු කියනවා, බොරු කියලා මහනවා. අහපු ගමන් කියනවා, ආ මේක කරන්න දෙන්නේ මේ කර්මාන රූප මගේ මේක කියවුටි.
කේලං කියනවා, කේලං කියවම උත්තර දෙන්න තියෙන යාට මොකද්ද?
මට කරන්න දෙයක් නැහැ, මම මේ කේලං කියන්නේ කර්මාන රූපව.
පරුස වචන කියනවා, මට කරන්න දෙයක් නැහැ, මම මේ පරුස වචන කියන්නේ කර්මාන රූපව.
හිස් වචන කියකේ ඉන්නවා. එයාගින් එතකොට යාට කියන්න තියෙන මොකද්ද?
මේක පෙර කර්මෙන් තමයි මම මේ කීකේ ඉන්නේ.
අනුන්ගේ දෙයට ආසාව ඇති වෙනවා.
පෙර කර්මයේ තමයි කියලා යාට කියන්න තියෙන්නේ.
යාට තරහා ඇති වෙනවා.
යාට පෙර කර්මය මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා.
කියන්න තියෙන මොකද්ද?
පෙර කර්මය.
එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඒ මතේ යා ඉන්නකන්
පෙර කර්මෙන් සිද්ධ වෙන්නේ කියලා.
ඒක ඒක හරි, ඒක හරි කියලා,
ඒක නිවැරදි කියන මතේ යා ඉන්නකන් එයාට ඒ අකුසල ධර්මයන්ගෙන් මිදෙන්න උත්සාහයක් ඇතිවන්නේ නැහැ,
කැමැත්තක් ඇතිවන්නේ නැහැ.
මේක කරන්න ඕනි, මේක නොකර ඉන්න ඕනි කියන කාරණේ ඇතිවන්නේ නැහැ.
ඒ නිසා යාට ඉන්න තියෙන්නේ සිහිය පිහිටෝල නෙවෙයි, සිහියෙන් තොරව.
ඒ නිසා සත්‍ය වශයෙන්ම යාට සිහිය පිහිටුලා ඉන්න බැරි නිසා
එයාට ඉන්න තියෙන්නේ සතිපට්ඨානේ ආරක්ෂාව, ආරක්ෂාවක් නැතිව.
කෙනෝ ඒ ආකාරයේ කතා බස් කර කර යන ආගම් වල නම්
අවබෝධයකින් යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බිහි වෙන්නේ නැහැ.
මං මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ, මං ඒ විදිහට ඒ අයට කරුණ කියනකට,
ඒක තමයි කියනවා කරුණු සහිත වූ නිග්‍රහය.
කරුණු සහිතව කියනවා කියන බුදුරජාණන් වහන්සේ තවුන්නාසල මෙහෙම කියනවා,
වීරියවන්ත ඥානවන්ත සිහිය උපද්දවපු කිසි කෙනෙක් ඔය ආගමේ බිහි වෙන්නේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන්, චෝදනා කරනවා කියන උන්වහන්සේ.
ඊළඟට දෙවෙනි එක
මොකද? දෙවෙනි එක,
ඔව්, සියල්ල දේව කැමැත්තට.
සැපක් ලැබෙනවා නම් ඒකත්
දේව කැමැත්තට,
දුකක් ලැබෙනවා නම් ඒකත්
දේව කැමැත්තට,
උපේක්ෂාවක් ලැබෙනවා නම් ඒකත්.
මට මතකයි මේ අවුරුදු කීපයකට කලින් ඊශ්‍රායෙල් අගමැතිවරයෙක් වෙඩි තියලා මැරුවා.
මැරුවට පස්සේ මරපු එක්කෙන අල්ලගත්තා.
ඇයි ඔබ මේක කළේ? කරන්න දෙයක් නැහැ කිව්වා.
දේව කැමැත්ත.
පිළිගත්තද
කවුරුත්?
එතකොට දෙවියන් අදහන අය ඒගොල්ලෝ.
නමුත් ඒගොල්ලෝ ඒක පිළිගත්තේ නැහැ.
එතකොට පැහැදිලිව පේනවා තමන් අදහන ආගමම තමන්ට ප්‍රායෝගිකව ගලපගන්න බෑ.
ඉතින් අහනවා, උන්වහන්සේ ඒගොල්ලෝ ගාවට යනවලු,
දේව කැමැත්තට සියල්ල සිද්ධ වෙනවා කියන අය ළඟට යනවා.
ගින් අහනවලු, මේ සත්‍යයෙන් ප්‍රාණඝාතය කරනවා.
මේ ප්‍රාණඝාතය කරන දේව කැමැත්තටද?
සත්‍යයෙන් සොරකම් කරනවා.
සොරකම් කරන්නේ
දේව කැමැත්තටද?
සත්‍ය වැරදි කාම සේවනේ යෙදෙනවා.
වැරදි කාම සේවනේ යෙදෙන්නේ
දේව කැමැත්තටද?
සත්‍ය බොරු කියනවා.
බොරු කියන්නේ
දේව කැමැත්තටද?
කේලාම් කියන්නේ
දේව කැමැත්තටද?
පරුස වචන කියන්නේ
දේව කැමැත්තටද?
හිස් වචන කියන්නේ
දේව කැමැත්තටද?
මනසේ ලෝභය ඇති වෙනවා.
ඒක ඇති කරලා දෙන්නේ කවුද?
දෙවියන් වහන්සේද?
දිවිසිය ඇති වෙනවා.
ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ?
මිච්ඡා දිට්ඨිය තියෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ කියලා
මුන්නහන්සේ ගිහින් ඒ අයගෙන්
අහනවා.
නුවණින් විමසනකට මොකද වෙන්නේ?
නුවණින් විමසලා ඒගොල්ලන්ට කියනවලු,
දැන් ඔබ ඔය මතේ ඉන්න තාක්කල් ඔය ආකුසල ධර්මයන්ගෙන් නිදහස් වෙන්න කවදාවත් වීරියක් ගන්නෙ නෑ. කවදාවත් කැමැත්තක් ඇතිවන්නෙත් නෑ. ඇයි ඒ? ඔක්කොම දෙවියන්ට බාර දීලා. එනිසා මොකද වෙන්නේ? මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන දේ සාකච්ඡා කරන්න බැරි ප්‍රායෝගික ගැටලුවකට ඒ ආගමී අය මූණ දෙනවා. මොකද හේතුව ඔක්කොම දේව කැමැත්තෙන් සිද්ධ වෙන නිසා. මේක නොකළ යුතුයි කියලා ඒගොල්ලන්ට මොකුත් තස් කරන්න බෑ. මේක කළ යුතුයි කියලා ඒගොල්ලන්ට මොකුත් පනවන්න බෑ. මොකද හේතුව ඔක්කොම සිද්ධවන්නේ දේව කැමැත්තෙන් නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වන එයාට සිහිය පිහිටුවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ අකුසල ධර්මයන්ට එරෙහිව කුසල ධර්ම දියුණු කරගන්න වීරිය ඇති කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා කවදාවත් දේව කැමැත්ත ගත කතා කරන ආගම තුල සිල්ලතුන් බිහිවන්නේ නැහැ. සමාධිය දියුණු කරපු අය බිහිවන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරපු අය බිහිවන්නේ නැහැ. නිකලෙස් අය බිහි වෙන්නේ නැහැ. අන්න එහෙම චෝදනා කරන එකට ඒක තමයි කියනවා. ඒ ආගමට කරන කරුණු සහිත චෝදනාව. කරුණු සහිත චෝදනාව. ඉතින් උන්වහන්සේ එහෙම ඒ අයට ගිහින් චෝදනා කරනවා කියනවා. මොකද්ද තියෙන්නේ ඔයගොල්ලන්ගේ කියලා. ඊළඟ එක තමයි මොකද්ද? ඉබේ සිද්ධ වෙනවා. මේක නිකන් ස්වභාව ධර්මයේ තමයි ක්‍රියාවලියක් හැටියට මිනිස්සු දුක් විඳිනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් හැටියට මිනිස්සු සැප විඳිනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් හැටියට මිනිස්සු උපේක්ෂා වේදනා විඳිනවා. ඉතින් උන්වහන්සේ ගිහින් අහනවලු. එයාලා ගාවට ගිහිල්ලා අහනවා මේ කියන්නේ ඇත්තක්ද? ඇත්තයි කියනවා. ඉතින් කියනවලු මේ ප්‍රාණඝාත කරන අය ඇති වෙනවා. එතන මේගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන එකක් නේ. සොහොරු බිහි වෙනවා. කරන්න දෙයක් නැහැ. ඇයි? ඉබේ සිද්ධ වෙනවා. වරදිකාම සේවනේ යෙදෙන අය බිහි වෙනවා. සද්ද නැතු ඉන්නයි තියෙන්නේ. ඉබේ සිද්ධ වෙන්නේ. බොරු කියනවා. ඉබේ සිද්ධ වෙන. කරන්න දෙයක් නැහැ. කේලාම් කියනවා. බලන්න උන්වහන්සේගේ අදහස් කොච්චර ප්‍රායෝගිකයිද කියලා. කේලාම් කියනවා. ඉබේ සිද්ධ වෙන. කරන්න දෙයක් නැහැ. ඊළඟට පරුස වචන කියනවා. ඒ කී වුණා ඉබේ. ඊළඟට හිස් වචන ඉබේ. තේ මහල කියනවලු ඔබ ඔබ කියන්නේ ඕකනම් මේවා ඉබේ සිද්ධ වෙනවා කියලා. ඕකනම් ඔබ හරේ වශයෙන් ගන්නේ. කවදාවත් ඔබ තුල උත්සාහයක් ඇතිවන්නේ නැහැ කියනවා. කවදාවත් ඔබ තුල වීරියක් ඇතිවන්නේ නැහැ. කැමැත්තක් ඇතිවන්නේත් නැහැ ඔබ මේ වරදෙන් නිදහස් වෙන්න. ඉතින් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන මතය ඔබට ගලප ගන්න බැරි වුණහම ওই මතේ තියෙන පිරිස අතරින් සිල්වතුන් බිහි වෙන්නේ නැහැ. සමාධිය දිනු කරපු අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. ධර්ම අවබෝධ ජීවිතය අවබෝධ කරපු මුනිවරු බිහි වෙන්නේ නැහැ. ඕක තමයි කියනවා කරුණු සහිතව කරන තුන්වෙනි චෝදනාව. මහණෙනි මේ ලෝකේ තියෙන සියලු දේ ආගම් ওই තුනට අයිති කියනවා. ඔය ඔය කියන ආගමක මත. දැන් අපිට තේරෙනවා ඒක කොච්චර ඇත්තක්ද කියලා වර්තමානයේ තියෙන මේ જાති ආගම් එක්ක ගලපලා බලනකොට. ඇයි ඒ කිසිම ආගමක සිල්වති බිහි වෙන්නේ නැහැ. සමාධිය දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. එතකොට කියනවා ඒ නිසා නෝණින් විමසනකට නෝණැත්තෙක් බුද්ධිමත් කෙනෙක් නෝනින් විමසනකට විමසනකට ඒක තේරෙන්නේ කොහොමද? හිස්ම හිස් දෙයක්. ක්‍රියාවකට ගලපඬ බැරි දෙයක්. ක්‍රියාවක වගකීමක් නැති දෙයක් හැටියටයි ඒක පේන්න ගන්නෙ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කොයිතරම් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. එතකොට එයා බුද්ධිමත් බවට පත් වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව තමන් ලබා ගන්න නිසා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. දැන් බලන්න උන්වහන්සේ මේ ලස්සන්ට මේ ආගමික මත විස්තර කරපු හැටි. ලෝකේ කවුරුවත් මේ වගේ නිදහස මතවාදයක් කතා කරලා තියෙනවද ප්‍රායෝගිකව? කවුරුත් නැහැ. කවුරුත් නැහැ. නිදහස් මතවාදයක් ප්‍රායෝගිකව කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තමන්ට පක්ෂ නිසා වැරද්ද හරි අනුන්ට පක්ෂ අනුන්ගේ වැරද්ද කරුණුත් වැරදි කියලා වෙන් කරනවද? එහෙම එකක් නැහැ. තමන්ගේ ශ්‍රාවකෙක් හරි ප්‍රාණඝාතයකට මනුෂ්‍ය ඝාතනයකට හවුල් වුණොත් මොකද වෙන්නේ? යාට පරාජිකා වෙනවා. භික්ෂුවක් පරාජිකා වෙනවා කියන්නේ මහානකම නැතු යනවා. මව කුසක අද උපන් කලලයක් ඝාතනය කරන්න චේතනාත්මක භික්ෂුවක් හවුල් වෙලා ඒ ක්‍රියාව හේතු කොටගෙන ඒ මව කුසේ උපන් කලලේ මිනිස් මව කුසේ නැති වුණොත් ඒ භික්ෂුවගේ මහානකම නැතු යනවා. එහෙනම් තමන්ගේ කොටහේ හිටියා කියලා බේරෙනවද? ආන්න දැක්කද සත්‍යයක් තුල පිහිටපු ධර්මයක ලක්ෂණේ. අනිත්‍ය වගනනේ කොහොමද තමන්ගේ පැත්තේ ඉන්න එක්කෙනා විරුද්ධවාදීෙක් මැරුවා මොකද වෙන්නේ? ඒක තමයි ඒක දෙවියන් ළඟට යන්න තියෙන තව සුදුසුකම. දැක්කද අසත්‍යී ස්වභාවය, මිත්‍යා දෘෂ්ටි ස්වභාවය? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහේවත් වංචනික පිළිවෙලකට ශ්‍රාවකෙක් ගන්නෑ. අයි ඒක තමයි සත්‍ය ස්වභාවය. ඇන්කර් පැකට් එකක් දීලා ගන්නෙ නැහැ. බත් මුලක් දීලා හරවන්නේ නැහැ. දැන් අර නූරේ පැත්තේ හරවලා තියෙන බෞද්ධ කියලා කියාගත්තු තිසරින් නැති මලකඳන් වගේ තිබිලා හරවගෙන මලකඳ හරවන්නේ ලේසියි. මේ උඩි බැල්ලෙන් ඉන්නවනම් අනිත් පැත්තට දාන්න තියෙන්නේ. මේ වගේ මලකඳන් වගේ පිරිසක් ඉඳලා තිසරණේ නැති බත් මුල දීගෙන ගිහිල්ලා හැරිලා ඉස්සෙල්ලා එකපාර අඬ ගහලා නිකන් බත් මුල දීලා මාසයක් මේගොල්ලන්ට බත් මුල ගන්න දීලා මාස ඉවරලා බලනකොට මේගොල්ලෝ කතෝලික. ඊට පස්සේ පාදලි කෙනෙකුට ගෙනල්ලා බාර දීලා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කොටසක් හොරෙන් අදහන්න පටන් අරගෙන අනේ අපි මේ ආගම වෙනස් කරලානේ. ඇයි සිහියෙන් ඉඳලද? නෑ මලකුණු. අන්න දැන් ওই සයිබර් බාධා නැත් ඒගොල්ලෝ මැරිච්ච උදවි. ඇයි සිහිය තියෙන කෙනෙකුට කරන්න බෑ ඒක? දැන් ওই සාධිභක්තිය ගත්තොත් මලකුණු ගොඩක්. අන්න මලමිනි. ඇයි එක එක පැත්තට ඒගොල්ලෝ හැරෙනවා. එක එක පැත්තට හැරෙනවා. දැන් ඔන්න ජපානින් එකක් ඇවිල්ලා තියෙනවා අර මන්තරය නම්මි හෝ රින්ගුකේ කියලා. ඒක කියාගෙන යනකට ජපන් යන්න පුළුවන්ලු. අර මලකුණෝ දැන් ජපානේ පටවනවා. ඇයි මලකුණන්ට චාන්ස් එකක් දෙනවා ජපන් යන්න. ඒ මලකුණ මොකද කරන්නේ? තිසරණේ නැහනේ මලකුණ ලෑස්ති පටවල යවන්න. ආන්න දැක්කද තිසරණේ නැතිවීමෙන්? ඇයි තිසරණේ පල නැත්තන් යට ඇස්සරින් කොහොමද වෙන්නේ? මුකුත් නැහැ. තව එකක් පටන් ගන්න තියෙනවා. මේ නමෝ තස්ස ගාතාව කන පිට හරෝලා මතුරන්ද මොකද්ද නබ්බතු නතු කියලා හදාගෙන බලන්න. මේ සිහි බුද්ධියක් ඇතුව කරන්න පුළුවන් දේවල්ද? ආන් එතකොට බලන්න ලංකාව අනිත් ආගමකට මේ රටේ මිනිස්සුන්ව හරවනවායි කියන එක ඇස් වහගෙන කරන්න පුළුවන් සුළු දෙයක්. සයිබවාගේ පැත්තට මිනිස්සු ගන්නවා කියන එක සුළු දෙයක්. ඇයි මලකුණු ටික ගන්න තියෙන්නේ? එහෙමෙන් ගහගෙන තල්ලු කරගෙන යන්නයි තියෙන්නේ. කට් ගහලා කරන්න පුළුවන්. තිසරණේ පිටියන බෑ, පණ තියෙනවා. එයා නැගිටලා ඉන්නේ. එයාව කරන්න බෑ. දැන් තේරුම් ගන්න තිසරණේ පිටුපු අය විතරයි වෙනස් කරන්න බැරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ලස්සනට මේ ආගමික මතය විස්තර කළා. පැහැදිලි කරලා දීලා දැන් මතක තියාගන්න අනාගතේ මේ රටේ මේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටියේ කරා මේ මිත්‍යා දෘෂ්ටිය විශාල පිළිගැනීමට ලක් වෙනවා. මේ ඔය කියාපු මත ටික. එතකොට මේ මත ඉදිරිපත් කරන අය මහා සම්මානිත වෙනවා පන්සල් වල පිළිගැනීම ඊට පස්සේ. ඔව් ඊට පස්සේ පාවඩ දාගෙන මුතු කොඩියටින් මේ මත කියනවා එක්කන් යයි සංඝයා වහන්සේලාම ඊට පස්සේ මේ බෞද්ධ ජනතාව ඒවට පාවල දෙනවා ඒකට දැන් ලකුණු පහළ වෙලා අවසානයි මේක වෙන්නේ අර මලමිනී වලට ඒ නිසා හරියටම තිසරණේ තමන් පිහිටන්න ඕනේ තමන්ගේ ගෙදර කට්ටියව තිසරණේ පිහිටවන්න ඕනේ මේක තමයි ඉස්තිරසාර විසඳුම දැන් ඔන්න තවත් පටන් ගන්න තාපලාතික ඒ පවුල් වලට ගිහිල්ලා මලමිනියනේ තියෙන්නේ ගියා ඇඟ තට්ටු කළා ඇංකර් පැකට් එක දුන්නා එක් ඇංකර් පැකට් එකක් දිදී හරෝගන යනවා මේ මේ දැන් මේ වෙනකට කොහොමද මේව කරන්නේ මං අහන්නේ මිනිස්සෙක් එක්ක ආගමක් කතා කරන්න ඕනේ බුද්ධිමත්වද කෝ බුද්ධිය බුද්ධිය දෙනවද නෑනේ අන්න ඒකයි දැන් ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔන්න බුද්ධිය දෙන හැටි දැන් දැක්ක ධර්මයේ තියෙන හිස් බව අඩු ගානේ මේ පොඩි දෙයක් නේ උන්වහන්සේ මේ කිව්වේ ලොකු දෙයක්ද මේ ප්‍රාණඝාතයෙන් වළකින එක කතා කරගන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා ඇයි ඒකත් දේව කැමැත්ත ඒක කතා කරන්න බෑ ක්‍රියාවට නංවන්න බෑ ඒක ඉබේ සිද්ධ වෙනවා කියන මතෙත් ඒක කතා කරන්න බෑ ඒක ඉබේ වෙන්නේ පෙර කර්මෙන් වෙනවා කියන මතයත් ඒක කතා කරන්න බෑ ඇයි ඒක පෙර කර්මෙන් වෙන්නේ කරන්න දෙයක් නෑ ඔන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන මහණෙනි මා විසින් දේශනා කළේ මෙන්න මේ ධර්මය කියනවා මා විසින් දේශනා කරපු ධර්මයේ නුවණැති කෙනෙක් විමසනකට විමසනකට කාඩවත් නිග්‍රහ කරන්න බෑ කියනවා බුද්ධිමත් කෙනෙක් විමසනකට විමසනකට මේ ධර්මයේ කෙලෙසන්න බෑ බුද්ධිමත් කෙනෙක් විමසනකට මේ ධර්මයට එරෙහිව චෝදනා කරන්න බෑ බුද්ධිමත් කෙනෙක් විමසනකට විමසනකට මේ ධර්මයේ බැහැර කරන්න බෑ මොකද්ද මේ ධර්මයේ මහණනි මා විසින් දේශනා කළ ධාතු හයක් මෙන්න ධාතු හයක් තියෙනවා විමසපන් කියනවා බුද්ධිමත් කෙනෙකුට දෙන ඕන ධාතු හයක් තියෙනවා විමසන්න කියලා දෙනවා කියනවා මා විසින් දේශනා කරපු ධර්මයේ මොනවද ධාතු හය නෑ විස්තර වෙනවා ඊළඟට කියනවා බුද්ධිමත් කෙනෙකුට ඕන මං තව එකක් දෙනවා කියනවා විමසන්න මෙතන තියෙනවා ස්පර්ශ ආයතන හයක් පළවෙනි එක මොකද්ද මෙතන තියෙනවා ධාතු හයක් විමසපන් ඔන්න දෙන්න පණවිඩේ දෙවෙනි එක මොකද්ද මෙතන තියෙනවා ස්පර්ශ ආයතන හයක් විමසන්න කියන විමසද්දි විමසද්දි ඒවට නිග්‍රහ කරන්න බෑ කියනවා ඒව කෙලෙසන්න බෑ ඒකට චෝදනා කරන්න බෑ ඒව බැහැර කරන්න බෑ යන්න විමසනවා කියනවා විමසන්න තව එකක් දෙන ඔන්න විමසන්න මෙතන තියෙනවා මනස හැසිරෙන තැන් 18ක් මොනවද තියෙන්නේ මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා හා විමසන්න කියලා දෙනවලු බුද්ධිමත් අයට ඒගොල්ලන්ට විමසනකට විමසකට ඒක බැහැර කරන්න බෑ ඒක නිග්‍රහ කරන්න බෑ ඒකට උපවාද කරන්න බෑ ඒක පිළිගන්න සිද්ධ වෙනවා කියන විමසනකට විමසනකට අදර එතන කරුණු මං කීයක් කිව්වද 3යි විමසන්න කියනවා මෙතන තියෙනවා ධාතු 6ක් ඔන්න විමසපන් කියලා දෙනවලු ඊළඟට දෙනවා මෙතන තියෙනවා ස්පර්ශ ආයතන 6ක් මෙතන තියෙනවා හිත හැසිරෙන තැන් 18ක් මෙතන තියෙනවා ආරි සත්‍ය 4ක් චතුරාරි සත්‍ය මහණෙනි මා විසින් ඔන්න ඔය ටික පැහැදිලි කරලා දෙනකොට ඔන්න ඔය ටික ඉදිරිපත් කරනකොට බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න බං ඔන්න ඉඩ හැරියා බුද්ධිමත් කෙනා විමසගෙන 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 යනකොට මොකද වෙන්නේ? යාට ඒකට නිග්‍රහ කරන්න බෑ. යාට ඒක කෙලසන්න බෑ. එයා ඒකට උපවාද කරන්න බෑ. එයා ඒකට එයාට ඒක බැහැර කරන්න බෑ. එන් කියන මහණෙනි මේ කාටවත් කියන්නේ බුද්ධිමත්තය ප්‍රතික්ෂේප නොකරන බුද්ධිමතු නිග්‍රහ නොකරන බුද්ධිමතු උපවාද නොකරන බහැර නොකරන ධාතු හයක් ධම්මා විසින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණනි තථාගතයන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කළ තියෙන ධාතු හයක් කාටවත් බහැර කරන්න බෑ කියනවා. ධාතු හය තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, දැන් කීයේද? ආකාශ ධාතු, විඥාන ධාතු, ධාතු හය. ජීවිතේ දිහා බලන්න කියන ඔය කොටස් හයෙන් ඔන්න බුද්ධිමත් කෙනෙකුට ඔන්න හොඳ එකක් ඔන්න ලැබුණා. මොකද්ද මේ ජීවිතේ දිහා බලන්න කියන ධාතු හයක් දිහා බලනවා වගේ. විමසලා බලන්න බලන්න මේ මතයට නිග්‍රහ කරන්න බෑ කියනවා. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? නිග්‍රහ කරන්න බැරි නම්, බහැර කරන්න බැරි නම්, කෙලසන්න බැරි නම් මොකද වෙන්නේ? අවබෝධ වෙනවා. මොකද සිද්ධ වෙන්නේ? අවබෝධ වෙනවා. බුද්ධිමත් කෙනාට අවබෝධ වෙනවා ධාතු හයක් කියලා. දැන් අපි ධාතු හය තේරුම් ගනිමු. දැන් අපි තේරුම් ගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරනේ. පඨවි ධාතුව කිව්වේ මේ තමන්ගේ ශරීරය විමසලා බලන්න කියන පඨවි ධාතු පස් විලාන ස්වභාවයට අයිතිදී. එතකොට පේනවා එකයි. විමසල බලන්න කියනවා ඒක. එතකොට අපිට බහැර කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට දෙක, ආපෝ ධාතු, වගිරෙන දේවල් තියනවා කියලා උන්වහන්සේ පෙන්නනවා. වගිරෙන දේවල් ටික. එතකොට අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපිට ඒක අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට උණුසුම් දේවල් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට හමාගෙන යන දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ආකාශ ධාතු කියන්නේ යමක් පවතින තියෙන ඉඩ කඩ. එහෙම එකක් මෙහි තියෙනවා කියලා අවබෝධ කරගන්න කියලා. ඒ ආකාශ ධාතුව කියන්නේ එතකොට තේරුම් ගන්න දැන් ඔන්න යමක් පවතින තියෙන ඉඩ කඩ. දැන් අපි ගත්තත් අපේ ශරීරයේ තියෙනවා කන් සිදුර. අවකාශයක් තියෙනවා. අවකාශයේ නිත්‍ය ද අනිත්‍යද? ඇයි කණේ ඇඟිල්ල ගහන්න වඩගල සිදුර වැහෙනවා? එහෙනම් අවකාශය අනිත්‍යයි. දැක්කද? බලන්න අනිත්‍යද නිත්‍යද කියලා හොයන්න දෙයක් නැහැ නේ. කියනකටම තේරෙනවා ආකාශ ධාතුව අනිත්‍යයි. යමක් පවතින තැන ඉඩ කඩ. ඉඩ කඩත් එකයි ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට දැන් ගත්තොත් ඔන්න මෙතන අවකාශයක් තියෙනවා. දැන් මෙතන එක්කෙනෙක් වාඩි වෙච්ච ගමන් ඒ අවකාශය ආවරණය වෙනවද නැද්ද? ආන් ඒ වගේ මේ ශරීරීත් එහෙමයි. අවකාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධාතු හය බැස ගැනීමෙන් උපතක් සිදුවන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය බැස ගැනීමෙන් මව කුසක උපතක් සිදු වෙනවා. එන මව කුසක තියෙනවනේ ඉඩක්, අවකාශයක්. දැක්කද? අවකාශය නැත්තම් උපතක් එන්නේ නැහැ. ඒ පහක් තිබිලත් බෑ. හයක් ඕන. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. දැන් තියෙන්නේ තේ හයමයි. දැන් තියෙන්නේ තේ හයමයි. විඥාන ධාතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඇහි විඥානේ, කනේ විඥානේ, නාසී විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසී විඥානය, විඥාන ධාතුව. මේ ටික විමසලා බලන්න කියනවා ජීවිතේ හැටියට අල්ලගෙන ඉන්න දේ ධාතු හැටියට. විඥාන දැනීමේ ස්වභාවය ඇහැ තුල තියෙනවා, කන තුල තියෙනවා, ඇසීමේ ස්වභාවය. එතකොට විඥානය හටගන්න. නාසය තුල තියෙනවා ගඳ සුවඳ දැනීමේ ස්වභාවය. දිව තුල තියෙනවා රස දැන ගන්න ස්වභාවය. කයේ තියෙනවා පහස දැන ගන්න ස්වභාවය. මනසේ තියෙනවා අරමුණක් දැන ගන්න ස්වභාවය. විඥානය මෙන්න මේ ධාතු හය විමසගෙන විමසගෙන යනකොට යාට ධාතු හයම විතරක්
පේන්න ගන්නවා වෙනස් වෙන ලෝකේට ආйти දී හැටියට. අන්‍යා ඊට පස්සේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙනවා මෙන්න මෙහෙම. යම් තැනක පඨවි ධාතුව තියෙනවද? ආපෝ ධාතුව තියෙනවද? තේජෝ ධාතුව තියෙනවද? වායෝ ධාතුව තියෙනවද? ආකාශ ධාතුව තියෙනවද? විඥාන ධාතුව තියෙනවද? එතන තිබෙන්නේ මොකද්ද? දුක. එතන තියෙන්නේ මොකද්ද? දුක. යම් තැනක ඔයහේ නැද්ද? දුක නැත. ඔය නැති ඔයහේ නැති වෙන්නේ කවදද? පිරිනිවන් පෑමෙන්. එතකන් නැති වෙන්නේ. ඒ නැති වෙන්නේ නැති මේක. ගම් ගාලා තියෙන. නැති වෙන නම් ගම් ටික වේලෙන්න ඕනේ. දැන් තියෙන හොඳට තෙමලා ගම් වලින්. ගම් කියන එක තෙත જાතියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන තණ්හා සීනේ හෝ. තෙත දේ තමයි තණ්හාව. ගම් ඇතර අපි හොඳට දැන් මේක තෙමලා තියෙන මොනවද? මේ ධාතු 6. දැන් මේක වේලන්න නම් මොකද කරන්න ඕනේ? ධාතු හය හැටියටම දකින්න ඕනේ මම නැතුව. අන්නේ දැන් එතකොට එහෙම බලාගෙන ගියොත් එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්බුද්ධයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒක තමයි කියන උන්වහන්සේගේ ධර්මයේ. දැන් බලන්න අර දාගම් වලයි මේකේ ඇතර කොච්චර වෙනසක් තියෙනවද? දැන් මේක කෙලින්ම බුද්ධියට කතා කරනවා. අරය බුද්ධියට කතා කරනවද? ඔන්න අඬාගෙන එනවා කියනවා ඉල්ලපන්. ඉතින් ඔන්න ඉල්ලනවා දවස්පතා අපිට දෙන්න. ඊට පස්සේ කියනවා ලැබුණා. ස්තුති කරපන්. ඔච්චරයි. ඉතින් ලැබෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ කියනවා. මොකද? කැමැත්ත. හිතන්න දෙයක් තියනවද? නෑ. තියෙන හිතත් ලොක් වෙනවා. තියෙන ටිකත් ලොක් වෙලා යනවා. හිතන්න පුළුවන් කමක් නැහැ. අන්න මිනිස්යාගේ බුද්ධියට කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ බුද්ධියට කතා කරන පණිවිඩේ අල්ලගන්නේ කවුද? බුද්ධිමත් කෙනා. බුද්ධියට කතා කරන පණිවිඩය අල්ලගන්නේ බුද්ධිමත් කෙනා. බුද්ධිමත් කෙනෙක් වෙන්නේ ඇස් අරගෙන ඉන්න එක්කෙනා. ඇස් අරගෙන ඉන්න පණ තියෙන්න ඕනේ. ආ තිසරණින්ට ආපු එක්කෙනා. තිසරෙන් ටොපික් කිනා තමයි බුද්ධිමත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට ආ බලපං කිව්වා ආයෙත් එකක් දෙන්නම් කියලා ඕන්න තව එකක් දෙනවා. කිනු මහණෙනි මා තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙනවා කියනවා මෙන්න මේක. මොකද්ද? ස්පර්ශ ආයතන 6. ඇස කියන්නේ ස්පර්ශ ආයතනයක්. ආයතනයක් කම්පැනි එකක්. ඇස ඒක ලොකු සමාගමක්. චක්කු සමාගම. ඇස සමාගමක්. ඒකේ හදනෝ. එතකොට කන, නාසය, දිව බහුජාතික සමාගම් වගේ එකක්. හූරාගෙන කනවා. මේ ඇස කන නාසය දිවකය මනස විසින් සත්වයාව. එතකොට ඇස කන නාසය දිවකය මන ආයතන හයක් තියෙන ඔන්න බලාපං කියනවා. එතකොට දැන් යා මොකද කරන්න ඕනේ? ආයතන හය දිහා බලන්න ඕනේ. මොනවද මේ ස්පර්ශ ආයතන හය? ස්පර්ශ කළා මේ සම්බන්ධේ හදලා දීලා තියෙන ආයතන හයක්. වෙන් වෙච්ච ආයතන හයක් නෙවෙයි. සම්බන්ධي හදපු මොන සම්බන්ධයක්ද? ඇහැයි රූපයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනේ. ස්පර්ශ ආයතනේ ඇහැ. කනයි ශබ්දයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. නාසයයි ගඳ සුවඳයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. දිවයි රසයයි විඥානයේ සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි කයයි පහසයි විඥානයේ සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි විඥානයේ සම්බන්ධ වෙච්ච ආයතනයක්. දැන් ඉතින් කි බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඉතින් බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න කියනවා. එතකොට ඔන්න උන්වහන්සේ පෙන්වා දෙන මොකක්වත් විදි මේ ස්පර්ශ ආයතන 6 කැළවෙන්න බෑ. හැම ගහපු ගව දෙන වගේ. අයි මේ ස්පර්ශ ආයතන 6 නිසා අපට රූප පේන එක වළක්වන්න බෑ. කනට ශබ්ද ඇහෙන එක වළක්වන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනෙන එක වළක්වන්න බෑ. දිවට රස දැනෙන එක වළක්වන්න බෑ. කයට පහස දැනෙන එක වළක්වන්න බෑ. මනසට අරමුණු වෙන එක. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොඩ ගහගන්නවා. පුළුවන් තරම් ගොඩ ගහගන්නවා මේ ඇහින් දකින දේවල්. කනින් ඇහෙන දේවල් ගොඩ ගහගන්නවා. නාසීර දැනෙන දේවල් ගොඩ ගහගන්නවා. දිවට දැනෙන රස ගොඩ ගහගන්නවා. කයට දැනෙන පහස ගොඩ ගහගන්නවා. දැන් මනසෙ ගොඩ ගහගන්නවා. ගොඩ ඇති වුණාද? නෑ. ඔන්න කියන ඔන්න ඇහෙන් දකින් දන්න පේන්නන වන්න අසවල් තැන දුවපන් ඉතින්. දුවන රංචු ගහලා දුවන ඒක බලන්න. ඊට පස්සේ කියන ඔන්න අන්න අතන අහන්න ලැබෙන ඔන්න සංගීතය. දුවන ඔන්න එතන ඊළඟට අහන්න දෙන කන්නට ඒක. ඔන්න අතන තියෙන කෙන බැදුම්. ඔන්න දුවන දෙන බැදුම් කවන්න. ඔන්න මේ වගේ දහාතේ දුවපු ගමන් ඉන්නේ. ඇහැට රූප දෙන්න දුවනවා. කනට ශබ්ද දෙන්න දුවනවා. නාසයට ගඳ සුවඳ දෙන්න දුවනවා. දිවට රස දෙන්න දුවනවා. කයට පහස දෙන්න දුවනවා. දැන් මේ ඉස්සෙල්ලා මේ රටේ දුවලා බලන මදි. ඊට පස්සේ වෙන රටකට දුවනවා. ඒක දුවලා බලුව මදිට ඊට පස්සේ ආරංචින මෙහෙම නෙමෙයි. ඔව් යන්න නිව්යෝක්. ඔන්න ඊට පස්සේ දුවලා යනවා මදි. යන්න පැරිස්. ඔන්න ඒ ඉවර වෙන්නේ කොහේ දුවලා ගිහලා මෙයා පෙන්වුවත් තව කොහරි අලුත් එකක් තව හැදුවොත් ඊට පස්සේ එතනට යන්න ඕනේ. ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පහ ආයතන කම්පදීස් පහක් කොම්පෙන්ඩි හදලා දෙනවා. මොනවද හදලා දෙන්නේ? ගම් හදනවා. මොනවද හදන්නේ? මේ ආයතන ആയി ගම් හදන්නේ. මොකද මේ ගම් එකකින් කරන්නේ? අර එනේන දේවල් අලෝවලෝ දෙනවා. ආ ගහ දාගනි කියලා එනේන දේවල් අලෝවලෝ දෙනවා මේ ආයතන 6. ඇති වුණාද? ඇති වෙන්නේ නැයි. හදනවා වෙන ආයතන නම් බංකොලොත් තියලා වහනවා. මේවා බංකොලොත් තියෙන කාලයක් වෙනවා. බංකොලොත් උනාට ඒ ආයතනේ ආයත හදන්න තමයි කල්පනාව. දැන් මොන මේ ඇහැ නැමෙති ආයතනෙ වෙහිගෙන යන කාලයක් වෙනවා බංකොලොත් වෙලා. ඊට පස්සේ ආ කල්පනා කරන්නේ ඊළඟ ජීවිතය ආයතනෙ හදාගන්න. කන නැමෙති ආයතනෙ වෙහිගෙන යන කාලයක් වෙනවා. ඊළඟ කල්පනා කරන්නේ ඊළඟ ජීවිතේ මේ කාය හදාගන්න. නාසය නැමෙති ආයතනෙ වෙහිගෙන යන කාලේනවා. ඒ හදාගන්න බෑ මේ ජීවිතේදී. ඊළඟ ජීවිතේට ආයි මේ කල්ල ගන්න එනවා. නාසය නැමෙති කය නැමෙති ආයතනය පණ නැතුව ලෙඩ වෙලා මේක කරන්න බැරි මට්ටමට එනවා. ඔන්න දැන් බෑ. ඊළඟ ජීවිතේට ලෑස්ති වෙනවා. ඊළඟට මනස කවදද මේක අතාරින්නේ? ඔන්න තියෙනවා කලකිරීමක්. මේක විමසනකොට විමසන්න එපා කියලා එයයි ජයගන්නේ. මේ ආයතන හැය මට එපා කියන මට්ටමට යමෙක් ආවනම් අන්‍යා විතරයි ජය ගන්න නැත්නම් හැමදේම මේක හදනවා අවසන් වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධිමත් කෙනා විමසන්න පටන් ගන්නවා. විමසනකට තීරණවා මේක මහා හරයක් නැති වැඩක්. මේක හරයක් නැති වැඩක්. මේක මෙහෙම ගෙනියන්න බෑ. එයා මොකද කරන්නේ? බලන ආයතන හැදිලා තියෙන දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය. මේ ඔක්කොම අනිත්‍යයි. අන්‍ය දැන් බලන්නේ ආයතන නිස්පාදනය කරන දේ නෙමෙයි, ආයතනයේ ස්වභාවය. මේ අනිත්‍යයි. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා මම හිතට දානවා පණවිඩේ. මේක හදන්න එපා. මේක ඇත්ත ඕක නෙවෙයි කියලා. අන්න එයා
ජය ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ තවත් දෙයක් දෙනවා බුද්ධිමතුන්ට මෙන්න හිටපන් මෙන්න කල්පනා කරපන් මෙන්න විමසපන් කියලා ඔන්න තවත් දෙයක් දෙනවා මොකක්ද හිත හැසිරෙන තැන් 18 කීයක්ද හිත හැසිරෙන තැන් 18 ඒක තමයි ඇහෙන් රූපයක් දැක්කහම හිතේ සතුටක් ඇති වෙනවා නම් ඔන්න එතන හිත හැසිරෙන්න පටන් ගන්නවා හොල්මන වගේ හැසිරෙන්න පටන් ගන්නවා ඇහෙන් රූපයක් දැක්ක ඒ දැකපු එකෙන් හිත සතුටුකොලා ඊට පස්සේ මොකද වෙන්නේ ඒකම මතක් වෙන්න ගන්න ඔන්න හිත හැසිරෙනවා ඇහෙන් රූපයක් දැක්ක ගැටුණා ඔන්න දුම්නසක් හටගත්තා ඊට පස්සේ මොකද වුනේ ඒකම මතක් වෙන්න පටන් ගන්නවා ඇහෙන් රූපයක් දැක්ක මධ්‍යස්ත වුණා එතනත් හිත හැසිරෙනවා ඔන්න ඊළඟට හිත හැසිරෙන තැන ඇහෙන් හිස හැසිරෙනවා හැසිරෙනවා ආකාර තුනකින් සතුටක් ඇති වෙනකොට එතන හිත හැසිරෙනවා දුකක් ඇති වෙනකොට එතන හිස හැසිරෙනවා උපේක්ෂාවේ හිත හැසිරෙනවා අන්න නෝනින් විමසන්න කියන ඔන්න ඔය ආකාරයට 18 පොලක මේ හිත හැසිරෙනවා කණෙන් හැසිරෙනවා කණෙන් ශබ්දයක් අහලා සතුටක් වෙනකොට ඒකේ හිත හැසිරෙනවා කණෙන් ශබ්දයක් අහලා දුකක් වෙනකොට ඒකේ හිත හැසිරෙනවා මධ්‍යස් වෙනකොට හිත හැසිරෙන්න ගන්නවා නාසයට ගඳ සුවඳ දැනිලා සතුටක් ඇති වෙනකොට හිත හැසිරෙනවා හිත හැසිරෙනකොට මොකද වෙන්නේ චිත්තේන නීයති ලෝකෝ හිත විසින් ඒකට ඇදගෙන යනවා තමාව තමා වලක්වන්න බෑ ඒක. හිත විසින් කරන්නේ මොකද්ද? ඇදගෙන යනවා. ඇදගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ හිත විසින් මවල දෙනදී තමන් දාසෙක් වෙනවා. ඊට පස්සේ ස්වාමියා කවුද? හිත. හිත විසින් හසුරුවනවා. කරන්න දෙයක් නැහැ ඊට පස්සේ හිත කියන පල්ලයන් අතන්ට අන්න ලස්සන දේවල් පෙන්නනවා. දුවනවා එතනට. එතකොට හිත හැසිරෙනවා ඒක සතුට ලැබ. පළයෙන් අතෙන්ට දීපං කියනවා. රණ්ඩු කරපං කියනවා ගිහිල්ලා. ඔන්න දුකක් ලැබෙනවා. ගණින් පලිගණින් කියනවා. ඔන්න හිත හැසිරෙනවා ඊට පස්සේ ඒකේ. ඔන්න ඔහොම තමයි අපි මෙච්චර දුර ආවේ. මේ සංසාරේ අපි ආවේ මෙච්චර දුරක්. බුදුරජාණන් වහන්සේලා කලින් කලට පහළ වෙලා බුද්ධිමතුන්ට දහම් දේශනා මොකද්ද දෙයකට අපිට බුද්ධිය තිබිලා නැද්ද මන්දා මීට කලින් සංසාරේ ඇයි අපිට මේ ධර්මයේ මීට කලින් නොලැබුණේ මීට කලින් අපි සංසාරේ හිටියා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ඇසුවේ නැහැ කියන්න පුළුවන්ද අපි බුද්ධිය පාවිච්චි කළේ නැහැ මේ ජීවිතේදී බුද්ධිය පාවිච්චි කරගන්න බැරි වුණොත් කලින් වෙච්ච දෙයමයි වෙන්නේ මොකද්ද මැරිලා ඉවරලා වුණ ආයි හිත හැසිරෙන තැන් ටිකක් 18 පොලක් වුණ අපිට හම්බ වෙනවා. දිවෙන් රස දැනෙනවා. සතුට උපදින එකට ඒකේ හිත හැසිරෙනවා. දුක උපදින එකට ඒකේ හිත හැසිරෙනවා. උපේක්ෂාව ඇති වෙන එකට ඒකේ හිත හැසිරෙනවා. කයින් පහස දැනෙනවා. සතුට උපදින එකට ඒ පහස ගැන හිත හැසිරෙනවා. දුක උපදින එකට ඒ පහස ගැන හිත හැසිරෙනවා. උපේක්ෂාවද හිත හැසිරෙනවා. මනසට අරමුණු හිතෙනවා. හිතෙනකට සතුටෙනකට ඒකේ හැසිරෙනවා දුකෙනකට ඒකෙත් හැසිරෙනවා උපේක්ෂාවෙනකට ඒකෙත් හැසිරෙනවා රැල්ල ගහන පැත්තට හැරි හැරි යනවා වගේ විඳීම හැරෙන පැත්තට අල්ල යනවා හිත හැසිරි යනවා ඉතින් මේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් කෙනාට බුද්ධිමත් කෙනාට දැන් තේරෙනවාද බුදුරජාණන් වහන්සේ කොයිතරම් බුද්ධිමත්ද කියලා අපිට වචනේ හිතාගන්න බැරි තරම්ම බුද්ධිමත්. ඉතින් ඒ නිසායි උන්වහන්සේගේ ධර්මය අහපු අය අරහත් උනේ. අතේරිය මේ හිත හසුරුවන එක මේ විදිහට හසුරවන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ මේ 18 පොලි යා පදිංචි වෙනවා. ඊට පස්සේ තින් දුම්මල ගහලවත් ආයි 18 පොල අතරින්නේ 18 පොලේ තමයි යා හැසිරෙන්නේ. ඉතින් මෙච්චර කල් භවයෙන් භවයේ භවයෙන් භවයේ ආපු ගමන උන නෝනින් විමසනෝ යා මේ විදීම මොකක් වගේද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක බොහොම හර නැති දෙයක්. විදීම හටගන්නේ කුමක් ප්‍රත්‍යින්ද? ස්පර්ශ ප්‍රත්‍යින්. එනං අර ඇසනමැති ආයතනින් හදපු එකක්. ති ආයතනින් හදපු එකක්. මේව හදන්නේ ස්ථිර දේවල් හදන්න බෑ මේ ආයතන වලට. ඇයි ඒ? අනිත්‍ය දේවල් හදනවා. නාසය නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. දිව නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. කය නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. මනස නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. දැන් ඔන්න 18 පොල්ලක හිත පදිංචි වෙලා. හිත 18 පොල්ලක පදිංචි වෙලා මොකද කරන්නේ? 18 පොලීම ඇවිද්දෝනෝ. 18 පොලීම ඇවිද්දෝනෝ. අඬාඬ මට එපා කීකි ඇවිදින්න තියෙන්නේ මේ 18 පොලේ විතරයි. මට නම් එපා කියයි. එපා කිව්වොත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. අනුනෝන තේරුම් ගත්ත එක්කිනා විතරයි මේ අවිද්‍යාවෙන් දහස් වෙන්නේ. මේ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යින් හටගත්තු එකක්. ස්පර්ශ නැතිවීමෙන් විඳීම නැති වී යනවා කියන ධර්මතාවය දකින්න පටන් ගත්තට පස්සේ එයා හිතට පණිවිඩය දෙනවා. ඒ හිත බලන් දෙපා මේක. මේක අනිත්‍ය වූ දෙයක්. උඹ හැසිරින් දෙපා මේකේ. මේකට තියෙන ඇල්ම අතහැරපන්. මේක ඇත්ත මෙන්න මේක කියලා හිතට පෙන්වන්න පුළුවන් වෙනවා. අන්‍යයා තමයි නුවණ පාවිච්චි කරන එක්කෙනා. ඒ නුවණ පාවිච්චි කරන එක්කෙනාට පුළුවන් වෙනවා. එතකොට යනවනේ විමසනකට එයා මේක නිග්‍රහ කළ බැහැර කරනවද? නෑ. එයා මොකද කරන්නේ? අවබෝධ කරගන්නවා. ඒ 18 පොලේ මොකද කළේ එයා? පදිංචි වී මොකද කළේ? ගම් හැදුවා. ගම් එක අලෝ ගන්නවා ඒකෙත්. එච්චරයි කියලා දැන් හොඳට හිතලා බලන්න හිතේ තියෙන ඔච්චරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ බිහි වෙලා ලෝකයට පහළ වෙලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක් විමසපන් කියලා. නෝණින් විමසන්න කියලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක්. මේ ආර්ය සත්‍ය හතර නෝණින් විමසන්න ගන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන පළවෙනි එක නෝණින් විමසන්න. ඉපදීම. දුක්ඛාර සත්‍ය විමසන්න කියන මේක දුකක්. මොකද්ද දුක? ඉපදීම දුකක්. අනේ ඉපදීමට අයිති කලින් කියපු ඔක්කොම පඨවි ධාතුවේ ඉපදීම දුකක්. ආපෝ ධාතුවේ ඉපදීම දුකක්. තේජෝ ධාතුවේ ඉපදීම දුකක්. වායෝ ධාතුවේ ඉපදීම දුකක්. ආකාශ ධාතුවේ ඉපදුනා විඥාන ධාතුවේ ඉපදුනා දුක. ඔන්නෙකින් හැදෙන කම්පැනි හයක් මොනවද? ඇස නැමති ස්පර්ශ ආයතනේ දුකක්. කන නැමති ස්පර්ශ ආයතනේ දුකක්. නාසය නැමති ස්පර්ශ ආයතනේ දුකක්. දිව නැමති ස්පර්ශ ආයතනේ දුකක්. කාය නැමති ස්පර්ශ ආයතනේ දුකක්. මනස නැමති ස්පර්ශ ආයතනේ දුකක්. ඊළඟට මේ ආයතන හයෙන් හටගන්න විඳීම. හටගන්නට ඕන හිත පදිංචි වෙන්නේ කොහෙද එහෙනම්? දුක්ඛ තුල. ඒ විඳීමයි දුකට. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේවයි ඉපදීම තමයි දුක. ඇයි ඕනේ ඉපදිලා තින්නේ මේ? වෙන මොනවද අපිට හම්බුලා තියෙන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ජරාපි දුක්ඛ. ජරාවට පත්වීම දුකක් බංකොලොත් වෙනවා මේ ආයතන හය. එතකොට දුක. ඊළඟට පෙන්වන මරණම්පි දුක්ඛං. මේ ආයතන හය වහන්න වෙනවා. මේ හැමදේම පවත්වන්න පුළුවන් ආයතන නෙවෙයි.
නමුත් වහන්න ලෑස්තිද?
ලෑස්ති නෑ වහන්න. දෙවල් ලයිටි වෙන කෙනෙකුට. එයාවිල කියන දැන් ඉතින් අතහැරලා ඵලයන් කියලා. යන්න ලෑස්ති නෑ. එයා මොකද කරන්නේ? කෑ ගහනවා යන්න බෑ. මං කොහොමද යන්නේ මේ ළමයි දාලා? මං කොහොමද යන්නේ මේ ගෙවල් දොරවල් දාලා? මං කොහොමද යන්නේ මේ මහ පොළොව දාලා? මට යන්න බෑ. කාලය තිසි මම මේ පොළොවට පස් දෙදී ඉන්න ඕඩරේ බාර අරන් ඉන්නේ. යන්න බෑ කියනවා. ආනේ යන්න ලෑසිද? නෑ. එයා කැමති දිගින් දිගටම මේ අහුවෙලා ඉන්න. අන්න දුක් විඳිනවා මරණේ ඉස්සරහ. මරණේ ඉස්සරහ දුක් විඳිනවා. දැන් මේ පින්වතුන් දකින්න රහතන් වහන්සේලා මරණයේ දකින්න හැටි ඇති. අර රහතන් වහන්සේලාගේ පොතේ අදිමුත්ත හාමුදුරුවන් හොරු ගැටි අල්ලගෙන යව මරන්න හදනවා. හදනකට උන්වහන්සේ hina වෙවි ඉන්නවා. ඉතින් හොරු කියන අදහගන්න බෑ. මේක කලින් කවදාවත් සිද්ධ වෙච්ච නැති එකක් දැන් මේ සිද්ධ වුණා. මොකද්ද? දැන් අපි මරන්න ලෑස්තිය. ඔබ hina වෙවි ඉන්නවා. මේක කලින් ඔහම නෙමෙයි මහා ධනවන්තයෝ සිටවරු උගත්තු මරන්න හදනකට ජීවිතේ ඉල්ලලා අඬනවා. ජීවිතේ ඉල්ලලා වැළපෙනවා. ඔබ hina වෙවි ඉන්නවා. හොරු එතකොට හොරු බුද්ධිමත්ද නැද්ද? බුද්ධිමත්. ඒ හොරු ටික අහනවා ඔබ කාගේ දෙයක් අහලාද මෙහෙම ඉන්නේ? කවුද ඔබේ ගුරුවරයා? කියන මාගේ ආචාර්යන් වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම දන්නවා. මාගේ ආචාර්යන් වහන්සේ තමයි කියනවා මට මේක කියලා දුන්නේ. මට දැන් මරණය කියන්නේ සනීප වෙච්ච ලෙඩක්. දැන් එහෙම අසනීපයක් මට නෑ කියනවා. මරණා කියන එක දැම්මට නෑ කියනවා. මම මේ ඔක්කොගෙන්ම නිදහස් වෙලා කියනවා ඉන්නේ. දැන් මම මරණින් නිදහස් වුනේ දංගෙදීන් නිදහස් වෙච්ච හොරෙක් වගේ කියනවා. දැන් ආයේ දංගෙදී නෑ කියනවා. ඒ වගේ දැන් ඕන දෙයක් කරන්න කියනවා මේ ශරීරෙට. මම විස්තර කරගෙන යනකොට මේ හොරුන්ට අදහා ගන්න බෑ. හොරුන්ගේ ඇඟේ මයිල් කිලින් වෙනවා. ආයුධ වීසිකල්ල දාලා දිනානේ අපිවත් එක්කගෙන යන්න එතනට. මරණයේ අභියස හිනහෙන ජීවිතේ අපටත් දෙන්න. මරණයේ අභියස කම්පාන වන ජීවිතේ අපටත් දෙන්න. ඇයි මරණයේ දුක? රහතන් වහන්සේ දුකින් නිදහස් වෙලාද නැද්ද? නිදහස් වෙලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අවබෝධ කරන් දුක මරණය. ශෝක වැළපීම් දුක් දුන්නස් කායික මානසික දුක්. ඊළඟට එයා කැමති ඉපදින්නේ නැතුව ජරාවට පත් වෙන්නේ නැතුව රෝග පීඩාවට පත් වෙන්නේ නැතුව ඉන්නේ. මේ අදහස නිසා නෙමෙයිද මේ සුබ නැකත්තේ ඉන්නේ? සුබ දිනෙන්නේ තියෙන්නේ. කේන්දර අල්ලගෙන දුවන්නේ. ඔක්කොම වෙන්නේ මේ යම්පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං කියන එක තුල. තමන් කැමති දේ නොලැබීමේ දුක නිසායි දුවන්නේ. ඒක අවබෝධ කරගත්ත එක්කෙනා ඒක අතාරිනවා. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නෝණින් විමසනවා, උන්වහන්සේ පෙන්වනවා මේ සම්පූර්ණ දුක හකුලවා කිව්වොත් මොකද්ද? උපාදානස්කන්ධ පහ දුකයි. මේ කාලය තුල අතීත අනාගත වර්තමාන කාලය තුල තමා තුළ තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුරළඟ යම් රූපයක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් විඳීමක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් චේතනාවක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් විඥානයක් ඇද්ද ඒක දුකටයි අයිති. එහෙනම් මේ සමස්ත ලෝකෙමයි තමු කීයටද? දුකට. මේ සමස්ත ලෝකෙමයි ති දුකට. මේ ලෝක යම් සත්ත්ව කොටාසයක් සිටිනම් ඒ සියලු දෙනාම ඉන්නේ මොකක් තුලද? දුක තුල. දුක තුල නිකන් නෙමෙයි ඉන්නේ. කොහොමද ඉන්නේ? දුක කියන එක සම්පූර්ණයෙන්ම යමක් අස්සේ දාලා තියෙන්නේ. මොකේ අස්සේ දාලා තියෙන්නේ? බෝතලයක් අස්සේ. මොකක්ද බෝතලේ? ගම් බෝතලේ. ඒකාසිතමයි දුක දාලා තියෙන්නේ. ඔන්න දුක බුදුරජාණන් වහන්සේගේ නමහණි දුක හටගන්නේ කොහොමද බලන්න කියනවා. මේක දන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා අවබෝධයක් මොකවත් නැහැ. හුස්ම ගන්නවා හෙලනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා අවබෝධය මුකුත් නැහැ. හිතින් හිතන වචන කතා කර කර ඉන්න මනසින් මවාගෙන අවිද්‍යා පත්‍ය සංඛාරා අවබෝධය මුකුත් නැහැ. විඳිනව හඳුනන මේ නිසාම කිසි අවබෝධයක් නැති ලෝකික මේ ඔක්කොටම මුලා වෙලා මම මාගේ මාගේ ආත්මය කියලා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ඉන්නකොට ඇහෙන් ඔන්න හටගන්නවා චක්කු විඥාන, කනෙන් හටගන්නවා සෝත විඥාන, නාසයේ ගාහන විඥාන, දිවේ ජීවා විඥාන, කයේ කා විඥාන, මනසේ මනෝ හටගත්ත විතරයි. ඊට පස්සේ ඔන්නේ ඇති වෙන මොකද්ද? ස්පර්ශයක්. ඇති වෙනාම ස්පර්ශයෙන් හටගන්නවා වේදනා, සංඥා, චේතනා. ඇතර ස්පර්ශය තියෙනවා. මොනම් ආයය විඥානයේ ක්‍රියාකාරීත්වයට අනුබල දෙනවා ඒකේ මානසිකාර. ඒ ඔක්කොම වෙන්නේ පට වියාපෝ තේජෝ වායු අල්ලගෙන නාම රූප. එතකොට ඔන්න හැදෙනවා ආයමත් කොම්පැනි 6. මොනවද? ඇස කන නාස වේදිය කය මන තුලින් අන්න දැන් ආයය එකතු කළ දෙනවා ස්පර්ශය. දැන් ඔන්න තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ස්පර්ශය නිසා විඳීම, ඔන්න විඳීම ඇති වෙච්ච එක ඔන්න හිත හැසිරෙන්න ගන්න 18 පොලි. විදේදනා පච්චය ඔන්න විඳීම තුල හැදෙනවා අරක. මොකද්ද? ගම්මික හැදෙනවා. වේදනා පච්චය තණ්හා අලෝල දිනා. උන්නාසි දේශනා කරන භවයක් තවත් භවයක් එක්ක අලවන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් තමයි මේක අලවන්නේ. මූට් කරලා දෙනවා, මහලා දෙනවා. ඒ ගම්මේ කැලුනට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගැලවෙන්න බෑ. බැඳිලා. එකට එක එකට එක හා වෙලා ගැලවෙන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව් වේදනාව නිසා උපා ඇලීම, ඇලීම නිසා බැඳීම උපාදාන පත්‍ය බව. ඊට පස්සේ ආයෙත් හරි ගස්සලා දෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ආයෙත් හරි ගස්සලා දෙනවා අසනමති ස්පර්ශ ආයතනේ, කරණමති ස්පර්ශ ආයතනේ, නාසයනමති ස්පර්ශ ආයතනේ, දිවනමති ස්පර්ශ ආයතනේ, කයනමති ස්පර්ශ ආයතනේ, මනසනමති ස්පර්ශ ආයතනේ. ආයත හරි ගස්සලා දිනවා හිතට දුවන්න තැන් 18ක්. හරි ගස්සලා දිනවා. ඊට පස්සේ ආයතී මේක දක්කගෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහොම කියනවා දුක හටගන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේගේ දැන් උන්වහන්සේගේ පැහැදිලිවම පැහැදිලිව අපට පේන බුද්ධ දේශනාවල උන්වහන්සේ දුක ගැන හිතන්න පුළුවන් කෙනාට හොඳට තේරුම් ගන්න විස්තර කරලා තියෙනවා. තිනු යම් තැනක පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුව කෙරෙහි, ආකාශ ධාතුව කෙරෙහි, විඥාන ධාතුව කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. යම් තැනක ස්පර්ශ තිබේද ඒ ස්පර්ශ ආයතන හය කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. මනස හැසිරෙන යම් තැන් 18ක් තිබේද එතන යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. ඇයි මේ ගම්මක මේම හැදෙන්නේ? ඔව් මේක අවබෝධයක් නෑ. මමක් හැර අතහැරීමක් කරන්න බෑ. පිළිගැනීමක් හැර අතහැරීමක් කරන්න බෑ. මොකද ඕනම දෙයක් කියමයි අපි යම් කිසි ජීවිතේ හොඳට බලන්න යම් අපි යමක් අතහැරලා තියෙන්නේ තව දෙයක් අල්ලගෙන. එහෙනම් අපි අතහරින්න ඕනේ එකක් අල්ලගෙන. මොකද්ද? නිදහස අල්ලගෙන දුක අතහරින්න ඕනේ. අපි හදන්නේ දුක අතහැරලා අපි ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. එහෙම තමයි අපි අල්ලා ආවේ. ඒ කියන්නේ අපි ඇල්ලුවේ අනිත්‍ය දේවල්. අනිත්‍ය වූ සෑම දෙයක් තුළම පිහිටා තිබෙන ලක්ෂණය තමයි දුක්. දුක් වූ සෑම දෙයක් තුළම පිහිටා තියෙන ලක්ෂණය තමයි තමාගේ වසඟේ පවත්වන්න බැරි කම, අනාත්මය. මේක මේ සෑම තැනම පටවි ධාතුවෙත් තියෙනවා, ආපෝ ධාතුවෙත් තියෙනවා, තේජෝ ධාතුවෙත් තියෙනවා, වායෝ ධාතුවෙත් තියෙනවා, ආකාශ ධාතුවෙත් තියෙනවා, විඥාන ධාතුවෙත් තියෙනවා, ස්පර්ශ ආයතන 6ක් තියෙනවා, මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා, ওই ලක්ෂණ ඔක්කොම. ඉතින් යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරගත්තා නම් අන්‍ය නිදහස් වෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යම් කිසි කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අවිද්‍යාවත්තේ වාසේසු විරාග නිරෝධා, අවිද්‍යාව ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කළොත් ආනීට පස්සේ ආස්වාස ප්‍රසවාස කරන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත් රහතන් වහන්සේ නමක් හැටියට ආස්වාස ප්‍රසවාස කරන්නේ වචන හිතන්නේ රහතන් වහන්සේ නමක් හැටියට දැනගන්නේ අඳුනගන්නේ රහත් නිදහස් කෙනෙක්. එතකොට මේ ආයතන 6 ඇති වෙන විඥානේ අවිද්‍යා සහගතද නැහැ. රහතන් වහන්සේගේ විඥාන අවිද්‍යා සහගත නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නාම රූප හැදින් නැහැ විඥාණයට අනුකූලව අවිද්‍යාව පවත්වන්න. ඇයි? අවිද්‍යා සහගත විඥානයක් නැහැ. ඒ නිසා අවිද්‍යා සහගත ස්පර්ශය නැහැ. ඒ කියන්නේ අර ආයතන 6ම නිරුද්ධ කළා. ඒ ආයතන 6ම වනසලා. ඒ කියන්නේ ආයය දුක හදන ආයයි සංසාරයට ඇලෙන ඇලීම හදන ආයතනයි නැහැ. ඒක වනසලා ඉවරයි. ඒ නිසා ඒ විදීම ඇති වෙනකොට විදීම නැති වෙනවා දකින්නවා මිසක් ඇලින්නේ නැහැ. ආයතන හය තුලින් අරමුණක් වෙනකොට විදීමක් ඇති වෙනවා රාතන් වහන්සේට. එයා දකින විදීම ඇති වෙන මොකෙන්ද? ස්පර්ශයේ ප්‍රත්‍යින් ඇති වෙන විදීම, ස්පර්ශයේ ප්‍රත්‍යින් ඇති වෙන විදීම, ස්පර්ශ ප්‍රත්‍යින් නැති වෙනවා දකින්න මිසක් මම දකින්නේ නැහැ. මම කෙලෙක් කෙනෙක් දකින්නේ නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගම් නැහැ. ගම් එක හැදින්නේ නැහැ. ආන්න දැක්කද? ඊට පස්සේ තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. භවය නැහැ. විපදීම නැහැ. ජරා මරණ නැහැ. නිදහස්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක තමයි තුන්වන ආරි සත්‍යය. ඒක මොකද්ද? තුන්වන ආරි සත්‍ය ළඟට පෙන්වන හතරවන ආරි සත්‍යය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැමතැනම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරන එක කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මෙහෙම. සීල සමාධි ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමතැනම විස්තර කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඇයි සම්මා දිට්ඨිය මුල් කළේ? සම්මා දිට්ඨියෙන් තොරව ආර්ය මාර්ගය යන්න බෑ. සම්මා දිට්ඨිය ඇති කරගන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්න නම් යාට ඕන කරන රැස් දෙක සම්මා දිට්ඨිය. දැන් පණ ලැබුණට පස්සේ ඇස් දෙකෙන් ඉස්සෙල්ලා පාද ගන්න තියෙන්නේ. ඇස් දෙක ලැබෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුතුකන සම්මා දිට්ඨිය තුළ පිහිටලා සීලයක් ඇති කරගන්නවා. ඒ සම්මා දිට්ඨිය තුළම පිහිටලා වීරියක් ඇති කරගන්නවා අකුසල ධර්මයන්ට විරුද්ධව. ඒ සම්මා දිට්ඨිය තුළම පිහිටලා ඊළඟට ඇති කරගන්නවා සිහිය සතිපට්ඨානෙ. ඒ සම්මා දිට්ඨියම පිහිටලා සමාධිය වඩනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හැටියට. මොනවද දිනු කරන්නට ඇති වෙන්නේ? දැන් උඩින් පල්ලෙන් බලලා ඇතමෙක් කියයි මේකේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි, ප්‍රඥා සීල සමාධි කියලා කවුරු හරි කිව්වොත් පැහැදිලිවම තේරුම් ගන්න එයා පණ තියෙන කෙනෙක් නෙමෙයි කියලා. ඒ මොකද පණ තියෙන කෙනෙක් නම් එයා දන්නවා ප්‍රඥා සීල සමාධි නෙවෙයි සීල සමාධි ප්‍රඥා කියලා දන්නවා. මොකද එයා ඒ අල්ලගන්නේ වාදයක් උඩින් පල්ලෙන් අතගාලා. එයා ඇහැට පේන දේ දිහා බලලා ගත්ත මිසක් නුවණින් විමසුවා නොවේ. මොකද සීලේ පිහිටල සමාධියේ පිහිටල ප්‍රඥාව තුළ දිනු කරන තේන අර ඉස්සල්ලා ඇතිවෙච්ච සම්මාදිට්ඨියමයි. තේරුණාද කියපේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධඥානය. ඒතර දුක ගැන එයාට ආර්ය සත්‍යයක් හිතට දැන් එයා විමසන්න තියෙන ධාතු 6ක් විමසන්න තියෙනවා. ස්පර්ශ ආයතන 6ක්, හිත හැසිරෙන තැන් 18ක්. මේවා විමසන්න පුළුවන්ද මේ පිළිබඳ අවබෝධයක් නැතුව? බෑනේ. ආනිනම් එයාට මේවා දුකයි කියලා අහලා නුවණින් තේරුම් ගත්ත යම්කිසි තේරුම් ගැනීමක් අවශ්‍යයි මේ සම්මාදිට්ඨිය. ඊළඟට මේ මේක තුළින් ඇති කළා මේ තෘෂ්ණාවක් නිසා මේවා දිගින් දිගට පවත්නා කියලා අවබෝධයක් නැතුව යට තේරෙන්නේ නැහැ. යා නැත්තම් සීලයක් හැටියට දැක්කොත් අවබෝධයකින් රකින්නේ නැහැ. සමාධිය ආර්ථිවත් ඊට පස්සේ ආ දන්නේ නැහැ. ඊට පස්සේ ආ බලයි සමාධියක් පොඩ්ඩක් ඇති කරගෙන ඊට පස්සේ ආ ගිලක් වෙයි මොකද්ද? ලෙඩ්ඩු සමීප කරන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් වලට යා දන්නේ නැහැ. කවදාවත් සමීප කළ ඉවර කරන්න පුළුවන් මිනිස්සෙක්ව බුද්ධිමත් කළා නම් අවසන් කරන්න පුළුවන්. මේ දිරණ කය වළක්වන්න බෑ. රෝගී වෙන කය වළක්වන්න බෑ. කොච්චර බෙහෙත් ගත්තත් අපිට ලෙඩක් හැදෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ කම්පැනි වහන්නම වෙනවා. මැරිලා යන මට්ටමටම ලෙඩක් හැදෙනවා. මේ අපි කාටත් මොකක් හරි කරදරයක් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. මේ ලෝකේ කවුරුත් වැලක් වෙන්නේ නෑ. ධර්මයේ දන්නේ නැති එක්කෙනා ආර්ථිය හොයාගන්න බැරි එක්කෙනා ඊට පස්සේ හිතන ආලෙට සමීප කරාම දැන් ඉතින් හරි ආර්ථි හරි කියලා. ආර්ථින්නේ මේ හරි Tamanට පොඩි නම්බුවක් හම්බුයි. අසෝලාලෙට සමීප කරනවා කියලා. ඉතින් මෙහෙම වෙයි. ඉතින් ඊට පස්සේ අපි කියමු චුට්ටක් Taman කරුණාමෛත්‍රිය ඇති වෙනවා නේද ඒකොට? ලෙඩේ සමීප කරයි පොඩ්ඩක්. නමුත් එයාට පුළුවන් මේ ලෙඩ වෙනදී ජරාපි දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? ව්‍යාධිප දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? බෑ. ඒව සදාකාලික සත්‍ය. ඒක බුදුරජාණන් වහන්සේටවත් වහන්න බෑ. උන්වහන්සේගාරී ලෙඩ වුණා. උන්වහන්සේට කලන්ති හැදුනා. අපි දන්නවනේ ඒක. උන්වහන්සේට දිගින් දිගට වැසිකිලි යන්න වුණා. ඉතින් මේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයට. නමුත් උන්වහන්සේ දුකෙන් නිදහස් වෙලා හිටි. අන්න අපි බලන්න ඕනේ ඒක. ඊළඟ එක තමයි නුවණින් කල්පනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ආර්ය සත්‍යවල ඉපදින එකේ මේක හට ගන්න ආයතක කොහොමද? භවපච්චය ජාති උපදින්නේ භවයෙන්. භවයේ හැදෙනවා කොයි කොයි විදියට හැදෙනවද කියලා හිතන්න බැරි තරම්ම විස්මයජනක විදියට. සමහර උන්නේ භවයක් හැදෙනවා විඳවන්න තියෙන්නේ කොහේ ගිහිල්ලාද? නිරේ ගිහින්. ආර සත්‍ය අවබෝධ නොකර හිටියොත් එයාට එතකොට නිරේ යන්න වෙනවද නැද්ද? යන්න වෙනවනේ. ඇයි? ඇසුත් නැහැ, පණක් නැහැ, ආතපයක් නැහැ. යන්න වෙනවා එතකොට. පටවන්න විතරයි තියෙන්නේ. ඔන්න ඊළඟට තිරිසන් ලෝකේ උපදින්න නම් භවය හැදිලා තියෙන. මොකද වෙන්නේ? එයාට ඇස් දෙක මී පීවි. සමීපිට නිින්ද යනවා වගේ පිටායට පෙනේ. එයා ගිහිල්ලා ඒකෙතරම් බලු පැටියෙක් වෙන්න පුළුවන්. ඒකෙතරම් වහලි හූණෙක් වෙන්න පුළුවන්. ඒකෙතරම් මී කතුරට අහුවෙන්න මීෙක් වෙන්න පුළුවන්. ආන් එහෙමයි වෙන්නේ. මේ අනතර වළක්වන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය හරියටම තේරුම් ගත්ත කෙනාට විතරයි. අන්න ඒක මේක බුද්ධිමතුන්ගේ විශයක් කියන්නේ. බුද්ධිමත් කෙනා අපායන් ලෑස්ති වෙන්නේ නැහැ. එයා අපාය ගමන වහලා දානවා. සතර අපායෙන් නිදහස් වෙනවා. නිදහසලේ ආරි මාර්ගයට පැමිණෙනවා. ඊටවසේ ආ දකින්න හරි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. එහෙනම් මේක හරියටම අවබෝධ කළා. මේ ඇලෙන ස්වභාවයෙන් මම නිදහස් වුණොත් මේ ගැටලුව ඉවරනේ. අන් නිදහස් වීමට කියන වචනයක් විමුක්ති. අවබෝධයට කියන වචනයක් විද්‍යා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම තමයි නිවන කියන්නේ. තමන්ගේ ගැටලු ඉවරනේ. අන්න යා තීරණ ගන්න හරියටම දැන් ආර්ය මාර්ගයේ යන්න ඉස්සර වෙලා එයා දැනගෙන යන ගමනක් තියෙන්නේ. මම ඒක කියන්නේ පණ ලැබෙනවා, ඇස් ලැබෙනවා, තෝර බේරගෙන වලවල් වල වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ ඇස් තියෙනවනේ. අතපය තියෙන නිසා කවුරුත් එයාට දැන් හැරමිටියල්ලන්න ඕන නැහැ. අන්න ඊට පස්සේ ආ තේරුම් ගන්නවා මෙහෙමයි සමාධිය වඩන්න තියෙන්නේ, මෙහෙමයි ආකානුපස්සනාව කරන්නේ. ඔක්කොම ආ තේරුම් අරගෙන ආර්ය ස්ථානික මාර්ගය තමන්ගේ ජීවිතය තුළ හදා ගන්නවා. සතර අපායෙන් නිදහස් වෙනවා. කොයිතරම් ලාභයක්ද? ලෝකෙ කොයි ආගමද ඔය කතා කරන්නේ? මිනිස්සයාට මේ වගේ ඉරණමක් තියෙනවා කියලා. ඊළඟට යා සුගතියේ උපදිනවා. මේ ධර්ම මාර්ගය දිනු කරන්න පුළුවන් විදියට. ඔන්න යා සීලය දිනු කරනවා, සමාධිය දිනු කරනවා, මේ ජීවිතය යම් ප්‍රමාණයකට දිනු කළා කියමු. ඊට පස්සේ ඔන්න අපිගේ මැරුණා. ඔන්න එයා සුගතිය උපන්නා. එයාගේ සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා තියෙන. ඔන්න සුගතිය උපන්නා. එහෙදි මොකද කරන්නේ? දැන් එයා උපන්නට දැන් එයා නෝන මෝරපු නිසා තීරණ ගන්නවා මේකේ හරයක් නෑ. ඉපදුනේ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය යටත් වෙලා හිටිය නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් එයා අල්ම දුරු කර ගැනීම පිණිස පංච නීවරණ දුරු කර ගැනීම පිණිස මහන්සි වෙනවා. මහන්සි වෙලා ඊට පස්සේ සම්පූර්ණ සංයෝජනත් ප්‍රහාණය කරන මට්ටමට එයා දිනු කළා. මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම ධර්මය චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා. එහෙනම් මතක තියාගන්න මේ මිනිස් ලෝක විතරක් නෙමේ දිව්‍ය ලෝකෙ ගියත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්නම ඕන. සම්පූර්ණම කළා යා මේ මහා පොළොවට පස් දින පින්දරේ ඉරලා දානවා. මහා පොළොවට පස් දින කොන්ත්‍රාත්තුය අතෑරලා දානවා. ඊට පස්සේ යාට ඒක ඉවරයි. එයා විතරයි දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට බලන්න මේ කාරණය මේ පණිවිඩයේ මිනිස් වර්ගයාට කියා දෙන්න කල්ප කාලාන්තරයකට පස්සේ එකම එක්කෙනෙක් පහළ වෙන්නේ. ඒ උත්තමයා පහළලා කියා දෙන පණිවිඩේ දැන් ඔය කියාපු දේවල් අපට තේරෙන්නේ නැද්ද? තේරෙනවන්නේ. අපට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්නේ. ඉතින් මේ මෙච්චර බැරෑරුම් ප්‍රශ්නයක් අපිට තියෙද්දි අපි මේක දිග්ගස්ස දිග්ගස්ස යන ලෑස්තුනොත් එහෙම අපි දන්නේ නැතුව කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ දැන්ම යන්න මලකුණක් වගේ මලමිණියක් වගේ දිගින් දිගට යන්න පණ හම්බු වෙන්නේ මෛත්‍රී බුදුහාඳුනගේ ශාසනයේ තිසරණිය ගියාමයි කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ මේ පණිවිඩේ නම් එන්නේ මලමිණියකින් මිසක් පණ තියෙන එකකින් නම් නෙවෙයි. මේ පණිවිඩේ එන්නේ පණ තියෙන දේහයකින් නෙවෙයි මృత දේහයකින්. ආන තේරුම් ගන්න ඕනේ. එතකොට පැහැදිලිවම තමන්ට හොඳට පණ පිහිටවගෙන මේ ශරීරය තුල මේ ජීවිතය තුල හොඳට ඇස් ලබාගෙන හොඳට අතපය හසුරවගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති අමරණීය මාර්ගයේ ගමන් කරලා ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරලා අපටත් පුළුවනි සදාකාලික සැප ඇති අමා නිවනටපත් වෙන්න. සාදු සාදු සාදු.